Sri Lanka. Eki yedeshyak udesa pahandura. Nav Sri Lanka Spurs Sangvidhane.
Sri Lanka.
Radio Sri Lanka presented by Spur New Zealand. සෑම සිකුරාදා දිනකම රාත්‍රී 7:25ට Planet FM 104.6 ගුවන් තරංගමාලා ඔස්සේ සහ www.planetaudio.org.nz වෙබ් අඩවිය ඔස්සේ නව ශ්‍රී ලංකා ස්පර් සංවිධානය සජීවීව තිරින කරන සී සර ලංකා ගුවන් විදුලි වැඩසටහනට සවන් දීමට සූදානම් වී සිටින ඔබ සියලු දෙනාම අපි ඉතා ආදරයෙන් පිළිගන්නවා.
අයිබෝවන්, අද 2017 වර්ෂයේ නොවැම්බර් මාසේ 17 වෙනි සිකුරාදා. පුරුදු පරිදි මෞබිමේ තොරතුරුත් මధుර ගීත කීපයකුත් තෙලින ලෙස ඇතුළත් වුණු සී සර ලංකා අලුත්ම කලබක් අරගෙනයි අපි අද ඔබේ නිවහනට ගොඩ වෙන්නේ. පහුගිය කාලේ ඔක්ලන්ඩ් නගරයට ඇදහැළුණු වර්ෂාව ගැන හිතුවම මේ දවස්වල වරින් වර හෝ දකින්න ලැබෙන නිල් පාට අහස ඇසට ප්‍රිය දසුනක්. අතරින් පතර තවමත් වර්ෂාව ඇදහැළුණත්. ඉතින් පහුගිය මාසේ ඔක්තෝබර් මාසේ ලංකාවේ ගත කරපු දවස්වල ලංකාවේ හොඳ දේවල් නරක දේවල් බොහොමයක් අත්විඳින්න ලැබුණා. හිත කීරි ගැහෙන දෙයක් විදියට අපි දැක්කේ තමන්ගේ පුංචි දරු දෙන්න. කුඩා දරුවෙක් තමන් ඉදිරියෙත් වයස 10ක 12ක සමහරට වයස 7ක 8ක දරුවා තමන්ගේ පිටිපස්සෙනුත් ඉඳගෙන ලංකාව පුරා දැන් වැහි වැහැල තරමකට තියෙන ස්කූටර් කියන පුංචි මෝටර් බයිසිකල් වල නැගලා ඉගිල්ලෙන්න හදන තරුණ මව්වරු. ලංකාවේ දිනකට මරණීය මාර්ග අනතුරු කොපමණක් නම් සිද්ධ වෙනවද? ඉන් වැඩි හරියක් යතුරු පැදි ත්‍රිරෝද රථ සම්බන්ධවයි සිදුවෙන්නේ. ඒ වුණාට මේ තරුණ අම්මලට ඒ වගේම රැකියා හෝ වෙනත් කටයුතු සඳහා ස්කූටර් වල නැගිලා ඉගිලිලා යන තරුණ දූවරුන්ට මාර්ග නීති තමන්ගේ වටපිටාව ගැන අවබෝධයක් තිබුණු බවක් දැක්කේ නැහැ. අපේ දන්න කියන ගෙදරක ගෘහ සේවිකාවක් විදියට දැන් සර්වන් කියන වචනේ භාවිත වෙන්නේ නැහැ වගේ ඇවිත් ඉන්නවා. අකුරැස්ස පැත්තේ හැබැයි නගරය පහු කරලා කිලෝමීටර් 25 30ක් ඈත පුංචි ගමක කාන්තාවක්. කලින් ඇඟලුම් කර්මාන්තයේ වැඩ කරලා විවාහ වෙලා දරුවෙක් ලැබලා දික්කසාද වෙලා අලුත් ජීවිතයක් විදියට මේ කාන්තාව අපි දන්න කියන තැනට ඇවිත් තිබුණේ ගෘහ සේවිකාව විදියට. එනකොටම පොරොන්දු පරිදි නාන කාමර ටොයිලට් සුද්ධ පවිත්‍ර කරන එක ඇගේ රාජකාරියට අයිත් වෙන්නේ නැහැ. මේ කියන්න ගියේ ඒ ගැන නෙවෙයි. ඇගේ පඩිය රුපියල් 30,000යි මාසයකට. රැකියාවට ආගමන් ඇය කළේ ලීස් කරලා ස්කූට් එකක් ගත්ත එක. වටිනාකම රුපියල් 2,10,000යි. මාසික වාරිකය රුපියල් 10,000යි. ඇය කියන විදියට රැකියාවට ඇවිත් තියෙන්නේ ස්කූට් එකක් ගන්න. දැනටමත් ඇය භාවිතා කරන්නේ ස්මාර්ට් ෆෝන් එකක්. එක අතකට මේක දියුණුවක් විදියට පේනවා. මොකද මීට වසර 10කට 15කට කලින් මේ වගේ සිහින කාන්තාවකට තිබුණද කියලාවත් හිතාගන්න බැරි නිසා. නරක පැත්ත කතා කරා වැඩිද මන්දා. හොඳ පැත්ත විදියට දැක්කේ විශේෂයෙන්ම රූපවාහිනී සහ ITN නාලිකාවල අනිත් නාලිකාවලත් තියෙනවා ඉඳලා හිටලා බොහොම සාකච්ඡා පැවැත්වෙනවා. මේ දැන් නැති වීගෙන යන මව්පිය දූදරු සම්බන්ධතා ගැන. බොහොම උගත් උදවිය මේ කතාබහවලදී පෙන්වලා දෙනවා. පෞලක සමාජිකයන් අතර මොන විදියක සම්බන්ධතා ඇතිවිය යුතුද කියලා. ඒව බොහොම සාරවත් වැඩසටහන. ඒ වගේ තවත් වැඩසටහනක් අපිට ගිය ඉරිදා අහන්න ලැබුණා. ඒ සිහිනය කිරෑ ජාතික රූපවාහිනී. එදා වැඩසටහනට සහභාගී වූ පෙරදෙනිය විශ්වවිද්‍යාලයේ හිටපු කථිකාචාර්යවරයෙක් වූ අත්තනායකම් හේරත් මහත්තයා උදාහරණ ගෙනවිත් පෙන්වා දුන්නා කොයිතරම් වටිනවද මේ පවුලක් තුල තිබිය යුතු සම්බන්ධතා කියන එක. ඒ කතාවේදී ඔහු කිව්වා පියෙක් හා දියණියක් අතර තියෙන සම්බන්ධය ගැන. ඔහු ඒ ගැන ගීත දෙකක් තේරුවා. මේ වෙලාවේ අපිට මතක් වුණා ඔක්ලන්ඩ් නුවර ජීවත් වෙන පුංචි කාලේ ඉඳලා අපි දන්න කියන පුතෙක් දුවෙක්. දැන් වැඩිහිටියන් බවට පත් වෙලා විවාහ වෙලා පුංචි සුරතල් දියණියකගේ ආදරණීය තාත්තා අම්මා බවට පත් වෙලා. නමුත් අද අපි කතා කරන්නේ මේ තාත්තයි දුවයි අතර තියෙන ලෙංගතුකම ආදරය ගැන. මේ ආදරේ දැක්ක චූටි දුවගේ ආත්තම්මා තමයි අපිට මේ තාත්තගේ දුවගේ ආදරය ගැන කිව්වේ. අපි හිතුවා මේ ලෝකේ ඉන්න සේරම තාත්තලයි දූලයි වෙනුවෙන් මේ ගීතය ප්ලැනට් FM වාරලියොස්සේ ඔබට පා කරලා එවන්න. මේ එඩ්වඩ් ජයකොඩි නටාෂා පෙරේරා සමග ගීපද ආනන්ද හේවාරංහිදගේ, සංගීතය රෝහණ ධර්මකීර්ති. මේ ගීතය විශේෂයෙන්ම චූටි ඉමායා දුව වෙනුවෙන්.
එහෙමයි මගේ දුනී, මං රැකගන්නේ පනවාගේ මගේ දූ, මං රැකගන්නේ තනි රකින්නවා, ආදරයෙන් මඟ බලනවා, දුරුලටගෙන සනසවනවා, මං ළඟ නොඑදූ සැමදා සැනසෙන්නේ. එතකොට නම් මට ඇඬෙනවා, දූගේ කඳුල් මං ගන්නවා, දූ නෙල වෙන කල් අඬනවා, මං ඇඬුවම දූ නොවෙනා නලවන්නේ.
මං
පසක්සේ දුයන මඟ පුළුන් වලා අතුරනවා එහෙමයි මගේ දෝනි මං දැකගන්නේ පනවාගේ මගේ දූ මං දැකගන්නේ
බෝවන් පසුගිය සති කීපෙම නැණවඩු සඳහා ශ්‍රී ලංකාවට ගොස් සිටි අපි කිහිප දිනෙකම තාමත් ආපසු නවසීලන්තයට ඇවිත් මේ හරියටම යථාතත්වයට පැමිණ නැති නිසා අපි තින් හිතුවා මේ සතියේත් ශ්‍රී ලංකාවට සරණ ඔබ වෙත ඉදපත් කරන්නට. ඉතින් අද වැඩසටහනටත් අපි පුරුදු පරිදි පසුගිය සතියේ ශ්‍රී ලංකාවේ මැවුණු ප්‍රවෘත්ති අල්ලලා වැඩසටහනක් ඉදපත් කරන්නට බලාපොරොත්තු වෙන්නේ. සතිය පුරාම බෙදුණු ප්‍රධාන ප්‍රවෘත්ති වුණේ ඇත්තටම මේ අයවැය විවාදය. ඉතින් ඒකට විවිධ අදහස් විවිධ පක්ෂවලින් කියන අපි දැක්කා ඇහුවා. ඒකාබද්ධ විරුද්ධ පක්ෂ සියලුම යෝජනා වැදගැම්මකට නැතිවා හැටියට ඉවත දමලා තිබුණා. රජයේ ඇමතිවරු තරමක දෙපැත්තට ඇදීමක් පෙන්නුම් කළා කියලා කියන්න පුළුවන්. විශේෂයෙන්ම බීර නැත්නම් මධ්‍යසාර මිල අඩු කිරීම, වරාය අධිකාරී වැඩ කටයුතු ලිහිල් කිරීම, නැත්නම් ඒත් වඩා වාහන බදු ආදී කරුණු ගැනදී කරුණු ගැන සලකනකොට මේ එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා අනිදාස් පක්ෂය එකඟතාවයක් පෙන්වෙ නැහැ කියලා තමයි අපිට හිතෙන්නේ. විවිධ අදහස් ඒ විවාදය තුළ අපි දැක්කා. කෙහෙතත් මේ අවසානයේදී අයවැය දෙවෙනි වර කිවීම 3-2 වැඩි ඡන්දයෙන් සම්මත වුණා. වාහන බදු සම්බන්ධයෙන් නම් තරමක වෙනසක් අපි දැක්කා. ඒත් බීද බද්ද සම්බන්ධයෙන් අපි වෙනසක් දැක්කේ නැහැ. රූපවාහිනී නාලිකාවල අයවැය විවාදවලට දිග මතනේ විවාද දැක්කා. හැබැයි දේශපාලනඥයන්ට වැඩිය වෘත්තිමය උගතුන් සහභාගීත්වය ඒ සමේ විවාදවලට අපි වැඩිමත් දැක්කේ. ඉතින් අද අපි ඔබට දිනෙන්නට බලාපොරොත්තු වෙන්නේ සිරස රූපවාහිනී නාලිකාව මගින් දැනට දින දෙක තුනකට පෙර දෙරණ රූපවාහිනී නාලිකාව මගින් දැනට දින දෙක තුනකට පෙර ප්‍රචාරය වුණු අලුත් පාර්ලිමේන්තු වැඩසටහන ඇසුරු කරගෙන කෙරෙන අයවැය විවරණයක්. අතරම මේ ගම මේ අයවැය විවරණයේදී මේ අයවැය ලේඛනයේ කියවුණු සංඛ්‍යා වලට වඩා ඒ ප්‍රතිපත්තිමය කරුණු නැත්නම් අයවැයෙන් සිදු කරන්නට උත්සාහ කරන වෙනස ගැන තමයි වැඩිමත් කතා වුණේ. ඉතින් මුලින්ම අපි ඒ කතාවකට ඉදපත් වෙලා ඒ ගැන කතා කරමු. මේ කතාව කථිකාචාර්ය සුමනසිරි ලියනගේ මහතාගේ අදහස් දැක්වීමෙන් කොටසක්.
මේ ප්‍රශ්නය ගැන වෘත්තීය සමිතියේ නියෝජිතයන් සමග සාකච්ඡාවක් කරා. ඒ සාකච්ඡාවත් ඇසුරෙන් මම නිගමනයක් දෙනවා නම් මම හිතන්නේ මේ මෑතක ඉදිරිපත් කර අයවැය අතරින් නරකම සහ භයානකම අයවැය තමයි මේ මංගල සමරවීර මහතා ඉදිරිපත් කරන්නේ.
මෑතක කියලා ඔබතුමා අවුරුදු 100ක් පිළිපැදිය
යනවා. අවුරුදු 10ක් 15ක් ඉස්සරහට පස්සට යමු තවත් යට යන්න පුළුවන්. දැන් මෙහෙම අපි තමු මේ කරුණු කිව්වේ. දැන් ආර්ථික වශයෙන් ආර්ථික දර්ශනයක් හැටියට ගත්තොත් මේ අයවැය ලේඛනයේ මංගල සමරවීර මහතා ඉදිරිපත් කරනවා ප්‍රධාන කරුණු දෙකක්. එකක් තමයි ඉංග්‍රීසියෙන් කියනවා නම් ග්ලෝබලයිස් ඇන්ඩ් ලිබරලයිස්. ගෝලීයකරණය ගෝලීයකරන ආර්ථිකය, තවත් ආර්ථිකයේ නිදහස්. දෙවැන්න තමයි මේ නොන් ට්‍රේඩබල් කියන ඒවා පුළුවන් තරම් අඩු කරන්න. ඒ කියන්නේ විකුණන්න මිලදී ගන්න බැරි දේවල්, ඒවත් මිලදී ගන්න විකුණන දේවල් බවට පත් කරන්න ඕන කියන අදහස. දැන් මේ අදහස් දෙක 1977 ඉඳලා කිසියම් ප්‍රමාණයකට ක්‍රියාත්මක වෙන අදහස් දෙකක්. නමුත් අපිට පේනවා 1977 ඉඳලා මේ ක්‍රියාත්මක වුණත් මේ අවුරුදු 40 ඇතුළත මේ රට සංවර්ධන මාවතකට සේන්දු කරන්න මේ ආර්ථික ප්‍රතිපත්තියට බැරි වෙලා. එතකොට බොහෝ දුරට මේ දක්ෂිනාර්ථික ආර්ථික විද්‍යාවකින් ඉදිරිපත් කරන අදහස තමයි ඕක එහෙම නූනේ මේක කරාමදි තා ටිකක් කරන්න වෙනත් විදිහකින් කියනවා තවත් ග්ලෝබලයිස් කරන්න තවත් ගෝලීය කරන්න තවත් ලිබරලයිස් කරන්න තවත් නිදහස් කරන්න තවත් දැනට විකුණන්න මිලදී ගන්න බැරි භාණ්ඩ තියෙනවා නම් ඒවත් මේ විදිහේ භාණ්ඩ බවට පත් කරන්න කියන අදහස. එතකොට බොහොම අවුරුදු 40ක අත්දැකීම අනිත් ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මකුනේ අවුරුදු 30. අවුරුදු වැඩිම කාලයක් නිදහසෙන් පස්සේ ක්‍රියාත්මක වෙලා තියෙන මේ ආර්ථික ප්‍රතිපත්ති. එතකොට ඔය ඔබතුමා මුලින් කියවපු කතා එසේ නොවීමේ වැඩිම බර තියෙන මේ ආර්ථික ප්‍රතිපත්තිය. මොකද 1977 ඉඳලා 2017 දක්වා ක්‍රියාත්මක වෙච්ච ආර්ථික ප්‍රතිපත්තිය. එතකොට මේ ආර්ථික ප්‍රතිපත්තිය මංගල සමරවීර මහතා විසින් යෝජනා කරනවා තමන්ගේ පළවෙනි අයවැයලේකණෙන් තවදුරටත් වඩා වේගවත් ඉදිරියට ගෙනියන්නේ. එසේ කිරීමේදී මෙතෙක් කල විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුව විසින් සම්මත කරනු ලැබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනන්‍යතාවයේ තියෙනවා කියන පනප්ති සම්පූර්ණයෙන්ම ආපස්සට හරවන්නට ඔහු යෝජනා කරන උදාහරණයක් ඇටියෙනවා. ඉතින් 1939 ඊට කලින් අධ්‍යාපන පනත 1954 සාප්පු සහ කාර්යාල පනත මං හරියට කියන වචන එහෙම නොවෙන්න පුළුවන් 58 කුමරු පනත 72 නැවතත් වෘත්තීය සමිති සම්බන්ධයෙන් බලපාන කාර්මික ආරවුල් පනත 73 බදු නිවාස බදු පිළිබඳ පීඨ කේරමන් මහතා ඉදිරිපත් කර පනත වැනි පනත් ආපහු හැරවීමේ ඉතාම පැහැදිලි ලෙස ඔහු යෝජනා කරනවා මේ පනත් ආපසු හැරවිය යුතුය කියලා. මම හිතන්නේ මේක එක පැත්තකින් බැලුවහම මේ ආණ්ඩුවේ එක්තරා කොටස්කාරයින් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලික ඔවුන් විසින් ඉතාම ආදරයෙන් සලකපු ප්‍රතිපත්ති ආපසු හැරවීමේ එකක්. එතකොට අපිට පේන්නේ මංගල සමරවීර මහත්තයත් කරන්නේ අපි නැවතත් 2025 ගියොත් මෙතෙක් ආර්ථික සංවර්ධනයට බාධාවන් ලෙසයි සලකන මේ විදිය පණ. නමුත් මේ පණත් වලින් තමයි මේ රටේ පහළ මට්ටමේ ගොවීන්ගේ මේ රටේ කම්කරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂාව. දැන් මේ පණත් ආපස්සට හරවලා මේ පණත් සංශෝධනය කරලා ආර්ථිකය වර්ධනය කර හැකිය කියන අදහසක් තමයි මේක තියෙන්නේ. වෙනත් විදියකින් කියනවා නම් ආර්ථික සංවර්ධනය කිරීමේ මූලික බර සමාජයේ පහළ තීරුව මතට පටවීම තමයි මේ ආර්ථික දර්ශනයේ මූලික ක්‍රියාමාර්ගය.
එතමයිතනේ ඒ මහතා ගිය අදහසේ හැටියට
දැන් අපි උදාහරණ කෙරට ගත්තොත් කොළඹ වරාය
මේ අදහසේ හැටියට මේ අයවැයෙන් කෙරෙන්නේ මේ විවෘත ආර්ථිකය තවත් විවෘත කිරීමට උපදෙස් ලබා දීමක්. ඒ අතින් බැලුවාම ඒ අදහසේ හැටියට මේ මධ්‍යම පන්තිය සහ අඩු ආදායම් ලබන පන්තියට බර පටවනවා මේ ආර්ථිකය ඉදිරියට ගෙනියන්නට. වැඩි ආදායම් ලබන අය මං හිතන්නේ ඔහුගේ අදහසේ හැටියට ලාභ ලබමින් සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේ අදහසක් තමයි මේ වැඩසටහන පුරාම මේ මහතා අතින් කියුනේ. ඉතින් ඒ අදහස් කොයිතරම් දුරට හරිද වැරදිද කියලා මේ විවේචනය කරන්න අපි අද බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔබට මේ විවිධ අදහස් ඉදිරිපත් කිරීමට තමයි බලාපොරොත්තු වෙන්නේ. නමුත් මේ කියව එක කරුණක් හෝ දෙකක් ගැන අපි කතා කරනවා නම් මතක කිව්වේ මේ අධ්‍යාපනය පිළිබඳ පනත් කියන්නේ පහුගිය අවුරුදු 70 තුල නිදහස ලැබීමෙන් පස්සේ නිදහස් ලංකාවේ ඇති වුණු පනත අධ්‍යාපන පිළිබඳ එමත්නම් සාප්පු සහ වෙනදාම් පිළිබඳ පනත කුඹුරු පනත කාර්මික ආරවුල් පනත් නිවාස බදු පනත් මේ සියල්ලම ආපසු හැරවීමට කෙරෙන උත්සාහයකට තමයි මේ ආයවැලි යෝජනා ඒ මත දැක්කේ. ඉතින් ඒ ලංකාව අවුරුදු 70කට පෙර ලංකාවත් දැන් ලංකාවත් බලනකොට මම හිතනවා ඇත්තටම ලොකු වෙනසක් ලංකාවේ දැන් තියෙනවා. විශේෂයෙන්ම මම අනිත් ඒව ගැන අපි මේ 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 වාද විවාදී කතා වුණත් විශේෂයෙන් කුඹුරු පනත මම හිතන්නේ 1950 ගණන්වල ඉතාමත්ම විශිෂ්ට ගණයේ පනතක් හැදිරෙ තමයි අපි සියලු දෙනාම ඒ කුඹුරු පනත දිහා බැලුවේ. ඇත්තටම ඒකෙන් වෙච්ච වුණු සේවය මම හිතන්නේ ඉතාමත්ම විශිෂ්ටයි. විශේෂයෙන්ම මේ කුඹුරු ගොවීන් සහ ඔවුන්ගේ පවුල් වලට සිදු සහනය ඒගොල්ලන්ගේ පවුල් දියුණු කර ගැනීමට දුන් අත්වල ඒ කුඹුරු පනත මගින් තමත් විශේෂයි. නමුත් දැන් ඒ තත්ත්වයේ වෙනසක් වෙලා තියෙන බව අපිට පැහැදිලියි. ඒකට හේතුව මම හිතන්නේ ගීගමන වැඩසටහනෙත් කිව්වා අපි අවුරුදු දැන් ඇත්තටම මම නම් අවුරුදු 37ක් වෙනවා ලංකාවෙන් පිට වෙලා. ඒ පිට වෙනට කලින් අපි අපේ ගම්වල අපි දැක්කේ ඉතාමත්ම ශාස්ත්‍රීය කුඹුරු ආයවල. මම කිව්වේ එකම ලියද්දක්වත් නවපුරුපු වපුරුපු නැති පුරන් වෙච්ච එකම ලියද්දක්වත් තිබුණේ නැහැ. නමුත් මේ පසුගිය මාසේ මම ලංකාවට ගිය වෙලාවේ මම දැක්ක දෙයක් මම අහපු දෙයක් විශේෂයෙන්ම බොහෝ දෙනෙක් එක්ක කතා කරපු දෙයක් තමයි එකම ලියද්දක්වත් වපුරන්නේ නැහැ. මුළු කුඹුරු යායම පුරන් වෙලා එතින් ඒ කුඹුරු මැද්දේ අපිට හිතා ගන්න පුළුවන් වැල්ලාත්තා කියලා ගස් තැතියක් තියෙනවා. ඒ විශාල ගස් ඒ ගස් පවා පැලවෙලා තියෙනවා. මම හිතන්නේ අවුරුදු ගානකින් කුඹුරු වැඩ කරලත් නැහැ, අවුරුදු සමවෘතු ගානකට කරන්න පුළුවන් වෙන්නේ නැහැ කියලා මම හිතන්නේ. ඉතින් එවැනි තත්ත්වයක් යටතේ මේ කුඹුරු පනතේ යම්කිසි වෙනස්කම් විය යුතුයි කියන අදහස මගේ බුද්ධිලික මත හැටියට මට ආව කාරණයක් ඔළුවට ආව කාරණයක් අපේ ගමේ ඉන්න වැඩිහිටි ඈත් එක්ක කතා කරනකොට එයාට අපි සම කිව්වේ ඒක තව ඇත්ත. දැන් ඒ කුඹුරු ගොවින්ගේ තරුණ පරම්පරාව කිසිම කෙනෙක් කුඹුරු වැඩ කරන්න කැමති නැහැ. ඒක නිසා තමයි මේ අපිරෙන්නේ නැත්තේ. ඉතින් ඒක අපිට කිසි වරදක් කියන්න බෑ. මොකද ඒ කුඹුරු ගොවින්ගේ දරුවන් දැන් උසස් අධ්‍යාපනය ලැබලා උසස් ජීවිත ගත කරනවා. ඉතින් ඒයට නැවතත් අපි කුඹුරු වැඩ කරන්නයි කියලා කියන එක ඇත්තටම මේ අසාධාරණයි. ඉතාමත්ම අසාධාරණයි. නමුත් කුඹුරු වැඩ කෙරෙන්න අවශ්‍ය නම් අපිට මේ වී ගොවිතැන දියුණු කරන්න අවශ්‍ය නම් වෙනත් විකල්පයක් කරහා අපි සියලු දෙනාම සිත යොමු කරන්න අවශ්‍යයි කියන එක මම හිතන්නේ අපිට අපේ හිතට ලැබුණ දෙයක්. මම හිතන්නේ ඒ අදහස පමණක් අපි මේ අවස්ථාවේදී ඔබට ඉදිරිපත් කර බලාපොරොත්තු වෙනවා. ඉතින් තවදුරටත් මේ ගැන කතා කරන්න කලින් අපි ගීතයක් අහලා හිටිය හොඳයි කියලා හිතෙනවා. මේ ගීපද නිර්මාණය පූජ්‍ය කිරඹ සුමංගල හිමි, සංගීත නිර්මාණය මනෝරි උද්ගලගේ, ගායනා කරන්නේ සුනිල් එදිරිසිංහ.
ඇසි මෘදුරු වගවලසුන් අතරේ සිව් මහදෙවි නුවි නිති රැකවල් සැදුවේ හිරුටත් කලින් නවදිව කෙත්වත් තැනුවේ පෝසත් පාරමේ ගුණයනි අප වැඩුවේ දස් නිරිනුසේ අත් දෙකක් හදලා බැලයිනි වැටෙත් ගණපති රූපය ඇඳලා තුසිත කයි සුරු පැලවට සිවු කොළ තබලා ලෝතුරු සුවවිනි අප රජවනු දැකලා ලෝතුරු සුවවිනි අප රජවනු දැකලා ලෝතුරු සුවවිනි රජවනු දැක්කලා
ඔව් අපි මුලින් ඇහුවා වගේ ඒ අයවැය පිළිබඳ විවේචනය කළේ ආචාර්ය සුමන ශ්‍රී ලියනගේ එම අතා නියෝජනය කරන්නේ ලංකාවේ වාමාංශික ව්‍යාපාරය සහ වාමාංශික අදහස් නමුත් අනිත් පැත්තෙන් මේ රජය එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා අදහස් පක්ෂය එකතු වෙලා කරන රජයක් ඒ ඉතින් ඒ රජය දක්ෂිණාංශිකයි කියලා කියන්න බෑ විශේෂයෙන්ම සුමසිල් මහත්තයාගේ මහත්තයා කිව්වේ ශ්‍රී ලංකා අදහස් පක්ෂය මගින් ආදරයෙන් ආරක්ෂා කරන පනත් මේ අයවැයෙන් ආපසු හරවන්නට උත්සාහ කරනයි කියන එකයි ඉතින් ඒ මහතාගේ විවේචනය වුණේ එක්සත් ජාතික පක්ෂයේ බලය ඒ ශ්‍රී ලංකා අදහස් පක්ෂයේ බලය අභිභව ඒ මේ ප්‍රතිපත්ති නාපහු අනිත් පැත්තට හරවන්න උත්සාහ කරනවා කියන එක. ඉතින් මේ අපි මේ ඒ පක්ෂයට අයත් නැතුණත් ඒ වෙනි දක්ෂිණාංශික අදහස් ඉදිරිපත් කිරීමක් කෙරුණා මේ විවාදයේදී ආචාර්ය රොහන් සමරදී මහතාගෙන්. ඉතින් අපි අසල බලමු මේ රොහන් සමරදී මහතා අනිත් පැත්තට දක්වන අදහස් කීපයක්.
වරායගෙන ගත්තාම බොහොම ආඩම්බරයෙන් කියනවා මේක මහ විශාල වරායක් මේක අර ශ්‍රේණික ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම වල සාමාන්‍ය 30 26 20 වගේ තැන් වල තමයි ඒක තියෙන්නේ නමුත් මේකේ තියෙනවා ඊට වැඩිය ටිකක් දරුණු විග්‍රහය ඒක තියෙන්නේ අපි මෙතෙක් කල් කරලා තියෙන්නේ අර දහලුම් ගෙනල්ලා බාලා එක නැවකින් අනිත් දවට දාන එක විතරයි කරලා තියෙන්නේ ඒ කියන්නේ අපි කරලා තියෙන්නේ යම් කිසි රළු ඒ කියන්නේ ප්‍රාථමික ලොජිස්ටික්ස් කටයුතු තමයි ලංකාවේ මෙතෙක් කල් කරලා තියෙන්නේ. ඊට වැඩිය ලොජිස්ටික්ස් කටයුතු වලට පදනවා. මම මෙතනදී මම අවධානය කරනවා මේ 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 අපි මේ වැනි දේවල් මේ පක්ෂ මාරු වුණ පළියට අතරින් නරකයි. අර ෆ්‍රී සෝන්ස් කියලා පනත ගෙනාවේ 2013 හරි 14. ඒ අවශ්‍ය නෛතික පදනම කලින් ආණ්ඩුවේ දාලා තියෙනවා. ඒ මොකද්ද? ඒක අර අන්පැකින්. මේක ගලවලා දැන් උදාහරණයක් හිතට ගත්තොත් ඉන්දියාවේ විවිධ ප්‍රාන්තවල තියෙනවා ලේබල් ඒ ප්‍රාන්තයේ භාෂාවෙන් කන්නඩ භාෂාවෙන් තියෙන්න ඕන ඔඩියා භාෂාවෙන් තියෙන්න ඕන බෙංගාලි භාෂාවෙන් තියෙන්න ඕන වගේ දේවල් එවැනි කටයුතු අරක අන්පැක් කරලා බෝතල් වලට දාලා බෝතල් වලට ලේබල් ගහලා ඒ වැඩිපුර දේවල් කරලා ඊට පස්සේ ආයි එක පටවනවා ඒක පටවන්නේ ඒ වරාය කර්මාන්තය ඇතුළෙමයි ඒක රට ඇතුළට එන්නේ නැහැ ඒක එතන තියෙනවා. දැන් එවැනි දේවල් වලට අවශ්‍ය ලිහිල් කිරීමක් යන මේකේ යෝජනාවක් තියෙනවා. අරක කතා කරගෙන ඉන්නවා විතරනේ. මේකේ තියෙනවා දැන් අර අරිට වැඩිය ගැඹුරු විදිහට මේක කරන්න ලිහිල් කිරීමක් කරනවා කියලා. දැන් අපේ ඔක්කොම සමාගම් කලබල වෙලා ඇමතිවරුන්ට ගිහිල්ලා පෙස්සන් ලියලා දැන් මේ ලිහිල් කිරීම නවත්ත ගන්න. කොහොමද ආරක්ෂණය කරගන්නේ තමන්ගේ ජීවිකාව කියලා? ඒක පහා රුදෙක් වෙලා තියෙනවා. දැන් ඕක තමයි අර අර දර්ශනය ක්‍රියාත්මක කිරීමේ පිළිවෙත. ඒ යම් කිසි වෙනසක් ආර්ථිකයේ කරන එක මේ සියලු දෙනාම සතුටු කරලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් ඒ හුය තියෙනවා. මේ අවුරුදු දෙකක් ඇතුළත මගේ නම් විවේචනය තිබ්බේ කියනවා, නමුත් කරන්නේ නැහැ. දැන් මෙතන කරන්න දැන් කෙලින්ම ඍජුව යෝජනාවක් ඉදිරිපත් කළා තියෙනවා. ඉදිරිපත් කළා තියෙනවා. ඒතකොට කවුරුත් එකතු වෙලා ඒක විරුද්ධ වෙලා තියෙනවා. මුළු දේශීය ඒ කර්මාන්තේ ඉන්න සියලු දෙනාම ගිහිල්ලා ආරම්භිත කෙනෙකුත් අල්ලගෙන දැන් ඒක පෙරල ගන්න හදනවා. දැන් අපි අත් වශයෙන්ම අර දර්ශනීය ක්‍රියාත්මක කරනවා නම් අපි මෙවැනි දේවල් වලට විවෘත වෙනවා. මම අර කලින් කියාගෙනත් ගිය උතුමාවන මගදී නැවැත්තුවේ මේ ලෝකයේ තියෙන යම්කිසි තාක්ෂණික වෙනස්කම් ඇති වේගෙන යනවා. මේ තාක්ෂණික වෙනස්කම් මේ ආණ්ඩුව විසින් කරන දේවල් නෙවෙයි. දැන් මුගක් කරන්නේ මේ ආයවේදියා රාජ්‍ය කේන්ද්‍රිකව බලන අය කියන්නේ කොහොම ආණ්ඩුව සල්ලි වේදම් කරාද? මම අර ටෝකන් වෝට් එක කියලා කිව්වේ ආණ්ඩුව කියනවනේ අපි මේකට ප්‍රමුඛතාවය, මේක අවධානය දෙන්න. නමුත් ඒකට අනිවාර්යෙන් ආණ්ඩුව සල්ලි දෙන්න ඕනේ නැහැ. ආණ්ඩුව කියනවනේ මේක වැදගත් දෙයක්. දැන් ඒ ඔය Airbnb කියන කර්මාන්තයේ ඇති කරේ ආණ්ඩුව නෙමෙයි. ටික්කඩුවේ ඇල්ලේ කර්මාන්තය ඇති කරේ ආණ්ඩුව නෙමෙයි. ආණ්ඩුව ප්‍රවර්ධනය කරලා ගිහිල්ලා රැස්වීම් කියලා මිනිසුන්ට මේක කරපන් අරග කරපන් කියලා පන්ති තියලා නෙමෙයි මිනිස්සු තනියම කරගන්න. අපේ මිනිසුන්ගේ ව්‍යවසායක ඥානය, හැකියාව, ශක්තිය, ඕනකම තියෙනවා. සමහර වෙලාවට තියෙන්නේ ඒක ඉෂ්ට කරගන්න බෑ අපේ ආණ්ඩුවේ තියෙන බාධක නීති රීති වලින් හිර කරන්න. දැන් මෙතනදී ඒගොල්ලෝ කියන්නේ මේකට අපි ටෝකන් වෝට් එකෙන් කරනවා. හැබැයි සංචාරක අධිකාරියට අවශ්‍ය නම් ඒගොල්ලෝ සල්ලි තියෙනවා. ඒගොල්ලෝ ගාව අර සෙස් ෆන්ඩ් එකෙන් ඇතුලේ අර මුදල් තියෙනවා. ඒක දාලා කරන්න පුළුවන්. ඊළඟට අර 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 තමන්ගේ තියෙන ඇසට්, තමන්ගේ තියෙන වත්කම්, ඒ ගෙදර තියෙන කාමර, එහෙම නැත්නම් තමන්ගේ වාහන, මේවා මේ අලුත් තාක්ෂණය තුළින් අර නාස්ති වෙලා නිකන් තියෙන දේවල් අලුත් තාක්ෂණය තුළින් මේ ක්ෂේත්‍රයට ඇතුළත් කරන එක මේ මිනිස්සු කොහොමද කරලා තියෙන්නේ? ආණ්ඩුව කියනකම් බලන් ඉඳලා නැහැ. අපේ පර්යේෂණ කටයුතු වලින් අපි හොයාගෙන තියෙනවා 18,000කුත් 22,000කුත් අතර. දැන් මම හිතනවා මේ සංඛ්‍යා ලේඛන දෙකම මේ වෙනකොට වෙනස් කරලා ඇති කියලා. මේ ඔන්ලයින් ෆ්‍රීලාන්සින් කියලා අන්තර්ජාලයේ ගිහිල්ලා වැඩ අරගෙන ලෝගෝ ඩිසයින් අරෝ මේවා අරගෙන ඒවා ඒගොල්ලෝ ගෙවල් වලින් දාන තමන්ගේ අමතර කාලයේ ඒවා කරලා ඒවයින් ආදායම් උත්පාදනය කරගෙන ලංකාවට විදේශ විනිමය ගෙන්දගෙන ඒගොල්ලෝ වෙනම ජීවිතයක් ගත කරනවා. දැන් ඒවා ආණ්ඩුව ප්‍රවර්ධනය කරපු දේවල් නෙමෙයිනේ. ඒවා ওই ගණන් හිලව් වල පේන්නේ නැහැ. ඉතින් ඒවට ඉඩ සලසන එක තමයි අපි කරන්නේ.
දැන්
සාප්පුහා කාර්යාල පනත ගැන මගෙන් අහන්න. මම ඒකත් එක්ක ඍජුවම වැඩ කළා තියෙන පුද්ගලයෙක්. හරි. ලංකාවේ 2002-2003 වෙනකොට අපේ BPO කර්මාන්තයක් කියලා තිබ්බේ නැහැ. ඒ දවස්වල අපි BPO ගිහම කවුරුත් මොකද්ද කියලාවත් දන්නේ නැහැ. ඉන්දියාවේ අපිට හා සමාන අපේ බුද්ධිමත්තම, අපේ අධ්‍යාපන මට්ටම තියෙන ළමයි යොදලා විදේශ රටවල් වල කාර්යාලවල යම් වැඩ කොටස්, business processes, ව්‍යාපාරික කොටස් මෙහෙ කර ඒගොල්ලන්ගේ රටවල් වල කරගෙන විශාල ආදායමක් ඉන්දියාව උපයගන්න. එතකොට අපිට තිබ්බ අභියෝගය තමයි ඇයි මේක අපේ රටේ නැත්තේ? ඒකට සාධක කීපයක් තිබ්බා. විදුලි සංදේශ ක්ෂේත්‍රයේ ඒකාධිකාරයක් දීලා තිබ්බා. ඒ ඒකාධිකාරයේ ප්‍රශ්නයක් වෙලා තිබ්බා. ඊළඟට ඉඩම් ප්‍රශ්න තිබ්බා. ඒවා මේව කළා තමයි අර පාර්ලිමේන්තුවට යන පාරේ HSBC මේ යුද්ධයක් මැද, මතක තියාගන්න, යුද්ධයක් මැද ඒ ආයෝජන අපි ගෙනා. ඒක කරනකොට බැලින්නම් දැන් මේ වැඩ කරන්නේ කවුද? ලංකාව අපි දන්නවනේ, ලංකාවේ කාන්තාවෝ ඉන්නවා පිරිමින්ට වැඩිය මිලියනයක්. හරි, ඕනෑම ක්ෂේත්‍රයක විශ්වවිද්‍යාලවල ගත්තාම 80%ක් විතර ඉන්නේ සමහර පීඨවල කාන්තාව. දැන් මේ කාන්තාවන්ට රැ වැඩ කරන්න ඔය පනත යටතේ බෑ. ඒක අපිට බාධාවක්. ඒ වෙලාවෙ අපි උත්සාහ කරා ඒ පනත වෙනස් කරන්න. 2002-2003 අපි උත්සාහ කරා ඒක වෙනස් කරන්න. ඒක වෙනස් කළ යුතුයි මේ යුගේ. නමුත් ඒක අපිට කරගන්න බැරි වුණා. කොහොම හරි ෂේප් කරලා මේක ගෙනිච්චා. මොකද මතය තියාගන්න, ඔය HSBC කේන්ද්‍රයේ සීට් 4000 තියෙන තිබ්බසේ තේ මේක අපි අපිට කවදා පුරවන්න බැරිව. ඒකේ තියෙන මුළු ධාරිතාව ලංකාවේ කවදාවත් අපි පුරවලන්නේ
නැහැ. මේට්‍රන් කෙනෙක් දාලා පුළුවන් කාන්තාව.
ඉතින් මේට්‍රන්ලා මොකටද මේ මොකද මේ ඕගොල්ලෝ හිතන්නේ ඕගොල්ලෝ විතරද මේ ලොකු මහත්තුරු? මේට්‍රන්ලා ඕගොල්ලන්ව බලා ගන්න කවුරු හරි ඕනේ නැද්ද? මොකද්ද මේ මේ
නෑ නෑ මං කියන පනත තියෙනවානේ.
ඉතින් පනත මං කියන්නේ පනත
දාලා කාන්තාවන්
සේවය කරනවා. මම කියන්නම්කෝ මේ මේ පනත මේ සුද්ධකේ කාලින් නම් ඔහෙ දාපු පනත. මොකද්ද ওই පනතේ තියෙන විශාල විශාල මේක? ඇයි මේ කාන්තාවන්ට රාත්‍රියේ වැඩ කරන්න බෑ කියලා කියන්නේ? මොකද්ද ඔයාලට තියෙන විශේෂ මේක? මොකද දවල් යනකොට කාන්තාවට ආරක්ෂාවක් තියෙනවද අපේ රටේ?
නෑ ඒ පනත හදා
දවල් යනකොට බස් වල හොඳට සල්ගනවද අපේ කාන්තාව?
නෑ පනත
හදා විතරද දූෂණය කරන්නේ?
නෑ පනත හදද්දී පාර්ලිමේන්තුවේ අභිප්‍රාය වෙන්න දැත්ත කාන්තාවේ
සුරක්ෂිතතාවය. යුගයේ කාලේ වෙනස් වෙලානේ.
ශ්‍රී ලංකාවට අවශ්‍යතාවය තියෙනවා නම් අපේ කාන්තාවන් විශාල ප්‍රමාණයක් මේ ශ්‍රම හමුදාවට ගේන මොකද දැනට ශ්‍රම හමුදාව ඉන්නේ 135ක් වගේ ඉන්නේ. මේක වැඩි වෙන්න ඕන ඇත්තටම කාන්තාව 60-70 දක්වා වැඩි වෙන්න ඕන.
ඇත්තම මේ ඒ වැඩසටහන ඉතාමත්ම මේ 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 තර්කානුකූල වැඩසටහනක් කියලා කියන පුළුවන්. මොකද ගහ බැනගලින් නැතුව තර්කයේ තර්කය ඉදිරිපත් වුණු වැඩසටහනක්. ඉතින් මේ අපිට අපි කනගාටුයි අපිට මේ මුළු සම්පූර්ණ වැඩසටහන මේ ප්‍රචාර කණ්ඩ නොහැකිවීම ගැන. නමුත් ඔබට අවශ්‍ය නම් ඒ වැඩසටහන බලන්නට දෙරණ රූපවාහිනියේ අලුත්ම අලුත් පාර්ලිමේන්තු වැඩසටහන ඒ මහතුන් දෙදෙනාට අමතරව තවත් මහාචාර්ය රන්දිත් බණ්ඩා මහතා මේ සහභාගි වුණා. ඒ සමගම මේ ජ්‍යෙෂ්ඨ අර්ථ ශාස්ත්‍රඥයෙක් වෙන මේ ආර්ථික විශේෂඥයෙක් වෙන ඩබ්ලිව් ජස් මහතාත් සහභාගි වුණා. ඉතින් වැදගත් අදහස් රාශියක් කියවුණා. මම හිතන්නේ අයවැයට පක්ෂව රජයට පක්ෂව කතා කළේ රොහන් සමරදී මහතා පමණයි. ඉතින් හොඳ වැඩසටහනක්. ඒ වැඩසටහන අසා සිටි මට දැනුණු දේවල් කීපයක් තියෙනවා. එකක් තමයි ඇත්තටම මේ අයවැය ගෙනහල්ලා අයවැය ඉදිරිපත් කිරීමේදී අපි බලාපොරොත්තු විය යුත්තේ මේ ධනං මිනුම් පමණක් නොවේ කියන එකයි. ඇත්තටම මේ මම තේරුම් ගත්ත දෙයක් තමයි මේ අයවැයකින් ඉදිරිපත් කරන්නේ රජයේ ඉදිරි දැක්ම පිළිබඳ යම්කිසි සංඥාවක් සංඥා කීපයක් ඉදිරිපත් වෙනවා. විශේෂයෙන් මේ දිනවල පසුගිය අවුරුදු තුනේ වගේ අයවැයට පළමුව මේ රජයේ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ මේ යම්කිසි දිශානතියක් පිළිබඳ අදහස් අගමැතිවරයා වශයෙන් ඉදිරිපත් කරනවා. ඊට පස්සේ තමයි අයවැය ඉදිරිපත් වෙන්නේ. ඉතින් මේ අයවැය සහ ඒ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ විස්තරය ඒවා එකතුව තමයි ඉදිරි වසර ගැන අපි බලාපොරොත්තු තබා ගත යුත්තේ කියන එක තමයි තේරුනේ. මේ අයවැයෙන් ඒ අනුව අපි දැනගත්ත තේරුම් ගත දෙයක් තමයි අයවැයට ඉඩ ලබා දීලා තියෙන මුදල් ප්‍රමාණය සහ අදහස් ගැන බලනකොට පෞද්ගලික ව්‍යවසායකයන් ප්‍රයිවේට් එන්ටර්ප්‍රයිස් ගැන ලොකු බලාපොරොත්තුවක් අයවැයෙන් තිබලා තියෙනවා. ඒ වගේම මේ ජනතාව දෙන අදහස තමයි පෞද්ගලික ව්‍යාපාර පෞද්ගලික ව්‍යවසායන් වැඩි වැඩියෙන් ආරම්භ කරන්නට ඒවට රජයේ ආධාර ලැබෙනවා කියන එක. ඊට අමතරව මේ වාහන මේ විශේෂයෙන්ම හරිත බලශක්තිය පෙට්‍රල් ඩීසල් වාහන නෙමෙයි ඉදිරි වසර 20-30 ඇතුළත ඒවා ක්‍රමක්‍රමයෙන් පාරේ නිවතර ගිහිත් විදුලි වාහන පාරට දානවයි කියන අදහස තමයි ජනතාවට දාලා තියෙන්නේ. ඒ වගේම මේ සෞඛ්‍ය පිළිබඳව සීනි මත්පැන් වගේ දේවල් සඳහා විශාල බදු මුදල් ඉදිරියේදී පනවන්නට හැකියාව තිබෙනවා. ඒ ගැන ඉංගියන් තමයි මේ දවස්වල දීලා තියෙන්නේ. ඉතින් ඒ නිසා තමුන් විශේෂයෙන්ම තමුන්ගේ ශරීර සෞඛ්‍ය ගැන හිතන්න ඒ ගැන කරන ඉංගියක් තමයි මම හිතන්නේ මේ අයව දීලා තියෙන්නේ. අන්න ඒ වගේ දේවල් අපි අතරම වැදගත් මේ අයවැය පුරාම තිබුණේ ඉදිරියේදී තමුන්ට ප්‍රමුඛතාවයේදී යුතු ඉදිරි ප්‍රවණතාවය පිළිබඳ පෙන්නුම් කිරීමක්. හොඳයි, දැන් අපි නැවතත් ගීතයකට සවන් දෙමු. මේ ගීතය මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ගීපද නිර්මාණයක්, සංගීත නිර්මාණයේ වික්ටර් රත්නායක, ගායනා කරන්නේ අභිවර්ධන බාලසූරිය. ඇතුළාන්තයට අපි නොගියත් මං හිතන්නේ මතු පිටින් අපි කිව්වේ ඉදිරියේදී රට යන පැත්ත ගැන තමයි මේ අයවැයෙන් කියා දෙන්නේ කියලා. නමුත් මේ අද ප්‍රවෘත්ති පත්‍රවල ලැබුණු තව වාර්තාවක් අනුව මම හිතනවා සමහර විට ලංකාවේ දේශපාලනයේ වෙනසක් වීමට ඉඩ තියෙනවා. ඒකට හේතුව අද ප්‍රවෘත්ති පත්‍රවල හැම ප්‍රවෘත්ති පත්‍රයකම වගේ සඳහන් කළ තිබුණු දෙයක් තමයි අග්‍රාමාත්‍යවරයා බැනුම්කර කොමිසම ඉදිරියට ලබන සඳුදා ඉදිරිපත් වෙන බව. ඉතින් මේ කාරණාව මම හිතන්නේ ලංකාවේ මීට කලින් වෙලා තියෙන දෙයක් නෙමෙයි. රාජ්‍ය නායකෙක් වුණත් මම හිතනවා මේ රජයේ සම රාජ්‍ය නායක තත්වයක් රනිල් කුමසිංහ මහතාට තියෙනවා. මෛත්‍රීපාල සිරිසේන මහතාත් හා සමව මම හිතන්නේ ප්‍රවෘත්ති පත්‍ර එහෙම නැත්නම් රූපවාහිනී මාධ්‍යයන් හැම දෙයක්ම රජය ගැන සඳහන් කරනකොට මෛත්‍රී පරිසිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගැන තමයි කතා කරන්නේ. ඉතින් ඒ මහතා මේ බෙදුම් කර කොමිසම ඉදිරිපිටට කැඳවන්නේ විශේෂයෙන්ම මම හිතන්නේ මේ බෙදුම් කර කොමිසම කියන ප්‍රශ්නේ මුල හැටියට අපිට හඳුනන්න පුළුවන් රනිල් වික්‍රමසිංහ මහතාගේ සම්බන්ධය. ඉතින් විශේෂයෙන්ම මේ බෙදුම් කර කොමිසමය උත්සාහ කරන්නේ මේ ප්‍රශ්නයේ අගමුල සොයා ගැනීමට. ඉතින් ඒ අගමුල සොයාගෙන සහ වරදකරුවන් සොයාගන්නට ගියාම වරදකරුවන් වන්නේ මේ අර්ජුන ඇලෝසිස් මහතා හෝ අර්ජුන මහේන්ද්‍ර මහතා නම් එය ඒතරම්ම වැදගත් දෙයක් වශයෙන් අපිට සලකන්න බෑ. නිලධාරියෙක් එහෙම නැත්නම් පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයෙක් මේකට වරදකාරයෝ නැයි කියලා ඒතරම් විශේෂත්වයක් නැහැ. ඉතින් අපි දැකලා තියෙනවා නිලධාරියෙක් හැටියට පසුගිය රජයේ ජනාධිපති ලේකම්තුමා බන්ධනාගාරයට නියම වුණා. ඉතින් ඒක ඒතරම්ම ලොකු ප්‍රශ්නයක් වුණේ නැහැ. පසුව ඔහු මත නිදහස් වුණා. නැවතත් වැඩිකරු වුණත් නැතත් මම හිතන්නේ එවැනි දේවල් දැන් සිදුවෙමින් පවතිනවා. නමුත් මේ සම රාජ්‍ය නායකෙක් තමන්ගේ බල කාලය ඇතුළත මෙවැනි උසාවියක් නොවුනත් එවැනි තැනකට ගෙන ඒමට රජයේම මේ දෙපාර්තමේන්තු ඉදිරිපත් වෙලා තියෙනවා. මම හිතන්නේ තාමත්ම හොඳ ප්‍රවණතාවයක් මේ ගැන මගේ අදහස් ප්‍රකාශ කරන්න මම කැමති නැහැ මේ අවස්ථාවේදී. මගේ අදහස් සමහරලාට ඔබේ අදහස් වලට නැසෙන්න පුළුවන්. නමුත් මේක හොඳ ප්‍රවණතාවයක්. ඒ මන්ද මින් ඉදිරියේදී රාජ්‍ය නායකයෙක් අධිකරණයක් ඉදිරියට ගෙනත් ප්‍රසිද්ධියේ ප්‍රශ්න කිරීම එතරම් ලොකු දෙයක් වෙන එකක් නැහැ. ඉතින් මම හිතන්නේ අපි ඒ තත්වයට එන්න බලනකොට අපි දන්නවා දැනට අවුරුදු දෙකකට පෙර රාජ්‍ය නායකයාගේ බිරිඳව වුණත් මේ ප්‍රශ්න කිරීමකටවත් ගිනේනට පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒ සඳහා කථානායක නිවස පාවිච්චි වුණා. ඉතින් මේක හොඳ තත්ත්වයක්. දැන් මේ ප්‍රශ්න කිරීමේදී මේ බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියන ගැනත් ඉඟියක් අද පත්‍රවල ප්‍රවෘත්තිපත්‍රවල තියෙනවා. අන්න එතනයි මම හිතන්නේ ඒකේ තියෙන තවත් විශේෂ තත්ත්වයක් වෙන්නේ. ඒක සාමාන්‍ය මේ දිවයින ලංකාදීප එතකොට දිනමින වැනි පත්‍රවල කෙටියෙන් සඳහන් කරලා තිබුණා අගමැතිවරයා ඉදිරිපත් වෙනව බව. නමුත් ෆයිනෑන්ෂල් ටයිම්ස් පත්‍රයේ දීර්ඝ විස්තර තිබුණා. ඒ විස්තරේ හැටියට ඒ තිබුණේ මේ අර්ජුන ඇලෝසියස් මහතා සමග සහ අර්ජුන මහේන්ද්‍ර මහතා සමග මේ සිද්ධියට සම්බන්ධ වුණු ඈත් සමග විශේෂ පුජ්‍යලංගේ කෙරුණු කතාබහ. එතකොට තිබුණු එකක් තමයි අතර මේ බඳුම් කර පළවෙනි බඳුම් කර ගණදිනුව සිදු වුණේ 2015 පෙබ්‍රවාරි 27 වෙනිදා. එහි ඒ බඳුම් කරය පිළිබඳ තීරණය දැනුනේ මට මතක හිටියට 27 වෙනිදා දවල් 11 මාරට පමණ. මේ පත්‍රය අද පත්‍රයේ තියෙනවා දවල් 12:38ට රනිල් වික්‍රමසිංහ මහතාට තප්පරයක විදුලි දුරකථන පණිවිඩයක් අර්ජුන මහේන්ද්‍ර මහතා ලබා දුන්නා. ඒකම තව විනාඩි කට පසු 12:39ට විනාඩි 1:00 තප්පර 92ක දුරකථන සාකච්ඡාවක් කෙරුණා කියලා. ඉතින් මේ ගැන බලනකොට මෙතෙක් කාලෙ මම හිතනවා සාක්ෂි මොනවාක්වත් අගමැතිවරයාට විරුද්ධව තිබුණේ නැහැ. නමුත් මේ දුරකථන පණිවිඩ දෙකේදී යම්කිසි දේවල් කියවුණා කියවෙන්නට ඇතයි කියලා විශ්වාස කරනවා. ඒකම මේ දුරකථන ගැන සොයා බැලූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියලා තියෙනවා. එදා සවස 4:35 සහ 6:35 තවත් දුරකථන පණිවිඩ දෙකක් මේ දෙදෙනා අතරේ හුවමාරු වුණා කියන එක. ඉතින් මේ දුරකථන වලින් කියවුණු දේවල් අපි දන්න හැටියට ඒ උසාවියේ නැත්නම් මේ කොමිසම ඉදිරියේදී දිගහැරේවි ලබන සඳුදා. ඉතින් ඒ මත එයින් අගමැතිවරයාට ගේ ගරුත්වයට හානි වෙන දෙයක් කියවුනොත් මම හිතන්නේ ලංකාවේ දේශපාලනයේ වෙනසක් ඇති කිරීමට වර්තමාන දේශපාලනයේ වෙනසක් ඇති කිරීමට එය ඉවහල් වේවි. ඉතින් එතෙන්දී ඇතිවන වෙනස මම හිතන්නේ මගේ අත්දැකීම හැටියට දිගින් දිගටම ගොස් රජයේ වෙනසක් වෙන තරමටම යන්නට ඉඩ තියෙනවා. ඉතින් මේ මේවා ඔක්කොම මේ හිතලු හිතේ ඇති වෙන අදහස් පමණයි. මේවා වෙනවද නැද්ද කියන ගැන අපි දන්නේ හරියටම. නමුත් මේ ප්‍රවෘත්තිය විශේෂයි. ඔබ හැම දිනටම අපිත් කියන්නේ ගැන විමසිල්ලෙන් ඉන්න ලබන සඳුදා රාත්‍රී වෙනකොට අපිට දැනගන්න ලැබේවි මොනවද ඒකින් වෙන දේවල් කියලා. ඉතින් මේ ඒ ඊට අමතරව තව තවත් දේවල් කියවිලා තිබුණා විශේෂයෙන්ම පෙන්නුම් කළ සිද්ධිය පිළිබඳව. නමුත් ඒවැ මම හිතන්නේ ඒ තරම් වැදගත් දෙයක් ඇති වුණා කියලා. විශේෂයෙන්ම මා දන්න හැටියට නම් මේ බැඳුම් කරේ ගැන නෙමෙයි මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙන්නේ. බැඳුම් කර ලබා ගතට පස්සේ ඒවා මේ EPF සහ මේ ආයතනයට විකිණීම උඩ තමයි මේ ලාභය ලැබිලා තියෙන්නේ. ඉතින් එය බැඳුම් කරේ සම්බන්ධ දෙයක් නෙමෙයි. එය වසර ගණනාවක් සිට කෙරෙන දෙයක්. ඉතින් ඒ පිළිබඳව මතන සාක්ෂි සැහැන්න ලැබිලා තියෙනවා. ඉතින් ඒවට හවුල් වෙන්නට මේ දේශපාලනඥයන්ට වැඩිය රජයේ සේවකයන් අතරින් තමයි මේ වැඩ කටයුතු කරලා තියෙන්නේ. ඉතින් ඒ අතින් බලනකොට රජයේ සේවකයන් කීප දිනක් වැඩිදිකාරුවන් වීම වැළැක්වීමට බෑ නොහැකි. ඒ වගේ අපි දැක්කද පසුගිය සති දෙක තුන ඇතුළත ලංකාවේ ඇතිවුණු තෙල් අර්බුදය. ඉතින් එය දේශපාලනඥයන් අතින් සිදුවක් නෙවෙයි, රජයේ ඒ ආයතනවල රජයේ සේවකයන් අතින් කරන දෙයක් හැටියට තමයි කොමිෂන් සභාව පෙන්නුම් කළ දීලා තියෙන්නේ. ඉතින් අපි මම ඇත්තටම ලංකාවේ හිටිය දවසවල අපිට තේරී සිටියත් එක තමයි. නමුත් මේ අලුත් තත්වය යම් කිසි වෙනසකට මේ තුඩු දේවේ දොයි කියන හැඟීම අපිට තියෙනවා. හදයි ඉතින් අපි ඊළඟට නැවතත් ගීතයකට යනටයි සූදානම් වෙන්නේ. මේ අද වැඩසටහන නිමා කරනත් සමග අපි මේ ගීතය තෝරාගත්තේ. මේක අපූර්ව ගීතයක්. මේ ගීතය දීවුණේ රත්නශ්‍රී විජේසිංහ අතින්. අතරම සංගීත නිර්මාණය රෝහණ වීරසිංහ. මේ ආදරණීය දීනියකට මේ ආරාධනාව කරුණාරත්න දිල්ගණේකින්.
නිල් තාරකා විම බලාගෙන වැමුදියට පින්බැඳි වෙලාවයි මේ පොළොව කෙතරම් සුන්දරද මගේ මගේ දුවේ ඔබ අවදින්නම් මේ රෙහි මිහිරිම වෙලාවයි දුර ඇරන් එළියට ආවතින්
අද වැඩසටහනේ ප්‍රචාරය වූ හඬපට අප ලබා ගත්තේ දෙරණ රූපවාහිනී සේවයේ අලුත් පාර්ලිමේන්තුව වැඩසටහනින් බව කරුණාවෙන් සලකන්න. නවසීලන්ත ස්පර් සංවිධානය වෙනුවෙන් අද සීසර ලංකා නිෂ්පාදනය කළේ මහින්ද අත්තනායක. සමුගැනීමක් කියන්නේ සදාකාලික වෙන්වයාමක් නොවන නිසා සිකුරාදා දවසක නැවත හමුවෙමු. මම සුජාතා අත්තනායක ඔබට සුබරාත්‍රියක්.
Hello.